அங்கஜன் ராமநாதன் நியோஜகார சபாபத்துமா.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த 20வது திருத்தச் சட்டம் பாராளுமன்றத்தில் நிறைவேற்ற இருக்கின்ற சூழ்நிலையில் பேச கிடைப்பதையிட்டு நான் மகிழ்ச்சி அடைகின்றேன். முதலில் எனக்கு இந்த நேரத்தை ஒதுக்கி தந்து மைக்கே உங்களுக்கு நன்றி சொல்ல கடமைப்பட்டிருக்கின்றேன். இன்று பலர் பேசியிருக்கிறார்கள் 20வது திருத்தச் சட்டம் கொண்டு வருவது சம்பந்தமாக, குறிப்பாக புதியதொரு திருத்தச் சட்டம் ஒன்று, புதியதொரு அரசியல் அமைப்பு ஒன்று உருவாக்க வேண்டும் என்றது அனைவரதும் வேண்டுகோளாக இருக்கிறது. நாடு முழுவதும் அனைத்து சமூகங்களும் நீண்ட காலமாக கேட்டுக்கொண்டிருக்கிற விடயம். ஆனால் நான் மகிழ்ச்சி அடைகின்றேன் என்றால் அதிமேதக ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் தெரிவித்திருக்கிறார், இன்னும் ஒரு வருடத்தில் புதிய ஒரு அரசியல் அமைப்பை உருவாக்குவேன் என்று. அப்போது ஏன் இந்த 19 20 போக வேண்டிய சூழ்நிலை என்னவென்று பார்த்தால், உங்களுக்கு தெரியும் கடந்த 4.5 வருடம் இந்த 19வது திருச்சட்டம் கொண்டு வந்ததுக்கு பின்னர் ஒரு இழுபறி நிலையை கண்டோம். நாடு முன்னோக்கி செல்லாமல் ஒரு இழுபறியில் ஒரு ஒவ்வொரு முடிவுகளும் முன்னுக்கும் பின்னுக்குமாக இருந்தது. அதிகாரம் 2 முகாம்களாக இருந்தது. அப்ப இன்றைக்கு எங்களுடைய நாட்டில் இருக்கின்ற மக்கள் அனைவரும் பல பிரச்சனைகளை சந்தித்தார்கள். அந்த நேரத்தில் உங்களுக்கு தெரியும் நிறைவேற்று அதிகாரத்தை குறைப்பதாகத்தான் 19வது திருத்த சட்டத்தில் சொல்லப்பட்டது. ஆனால் இன்றைக்கு அந்த 19வது திருத்த சட்டத்துக்கு முதல் அந்த நிறைவேற்று அதிகாரத்தை கொண்டு வந்தவர்கள் யார் என்று பார்த்தால் ஐக்கிய தேசிய கட்சியினர். கௌரவ முன்னாள் ஜனாதிபதி ஜார்ஜியாவத்தின இருக்கும் போது 78ஆம் ஆண்டில் கொண்டு வந்தார். கொண்டு வந்தது முழுமையான அதிகாரம் உள்ள நிறைவேற்று அதிகார ஜனாதிபதி முறைமை. அதற்கு பிறகு 17ஆம் திருத்த சட்டம், 18, 19, இப்போது 20. அந்த 17ம் 19ம் கொண்டு வந்தது நிறைவேற்று அதிகார ஜனாதிபதி முறைமைகளை குறைப்பது என்று சொல்லி. ஆனால் அது எப்போது கொண்டு வந்தப்பட்டது? எப்போதெல்லாம் ஐக்கிய தேசிய கட்சியில் கௌரவ முன்னாள் பிரதமர் ரணில் விக்ரமசிங்கே இருந்தாரோ அந்த வேளைகளில் எல்லாம் 17 என்று சொல்லி கொண்டு வரப்பட்டது 2001ஆம் ஆண்டு. பிறகு திருப்பியும் அவர் பிரதமராக இருந்தபோது 19வது 2015 கொண்டு வரப்பட்டது. ஆனால் அது கொண்டு வரப்பட்டதுக்கான சூழ்நிலை, தொடர்ச்சியாக ஜனாதிபதியாக ஸ்ரீலங்கா சுதந்திர கட்சியில் இருப்பவர்கள் இருந்து கொண்டு வந்திருக்க சூழ்நிலையில் ஐக்கிய தேசிய கட்சியிலிருந்து ஒரு ஜனாதிபதி உருவாக மாட்டார் என்ற தோணியில் அவர்கள் சிந்தித்து அந்த அதிகாரத்தை பிரதமரிடம் எடுப்பதற்காக கொண்டு வந்தார்கள். ஆனால் உங்களுக்கு தெரியும் அந்த 52 நாள் அரசாங்கம் ஒரு இழுபறி நிலையில் இருந்தபோது ஒரு புதிய பிரதமரை முன்னாள் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேனா அவர்கள் நியமிக்க முயன்ற போது கிடைத்த பிரதிபலன்கள் உங்களுக்கு தெரியும். நீதிமன்றத்துக்கு சென்று ஒரு மிகப்பெரிய இழுபறி நிலைமை காணப்பட்டது. ஆனாலும் அதற்கு பிறகு மக்களால் தெரிவு செய்து அதே பிரதமர் மறுபடியும் அரசாங்கத்தில் வந்து இருந்தார். இன்றைக்கு உங்களுக்கு தெரியும் சொல்லப்படுகிறது பல விடயங்கள், சுயாதீன ஆணைக்குழு இனிமேல் இல்லாமல் இருக்கும் என்று. ஆனால் இந்த சுயாதீன ஆணைக்குழு 19வது திருச்சட்டத்தின் போது உருவாக்கப்பட்டாலும், அந்த போலீஸ் சுயாதீன ஆணைக்குழு என்று சொன்ன போது அந்த உங்களுக்கு தெரியும் ஏப்ரல் குண்டுவெடிப்பு சம்பவங்கள் அது நடந்த போது ஒரு போலீஸ்மா அதிபரை மாற்ற முடியாத ஒரு சூழ்நிலையில் முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களாக இருக்கட்டும், கௌரவ அதிமேதக ஜனாதிபதி கோட்டபாய ராஜபக்ஷ இருக்கட்டும் காணப்படுகிறார்கள். அப்போது எப்படி மக்களுக்கான எதிர்பார்ப்புகளை பூர்த்தி செய்யக்கூடிய ஜனாதிபதிகளாக இருக்க முடியும்? அந்த விடயத்தில் உங்களுக்கு தெரியும் தேர்தல் சுயாதீன ஆணைக்குழு என்று சொன்னார்கள். ஆனால் நான் தனிப்பட்ட ரீதியில் சுயாதீன ஆணைக்குழு இந்த தேர்தல் ஆணைக்குழுவினால் பாதிக்கப்பட்டிருக்கிறேன். அதில் இருந்த ப்ரொஃபசர் ஹூல் என்றவர் என்னை தனிப்பட்ட ரீதியில் தாக்கி, இவருக்கு வாக்களிக்க கூடாது, இவருக்கு நீங்கள் மக்கள் தகுந்த பாடம் அளிக்க வேண்டும் என்று சொல்லி பல கட்சிகளுடைய பெயர்களையும் சொல்லி அவர் ஒரு ஊடக சந்திப்பில் சொல்லியிருந்தார். அப்ப இன்றைக்கு அவர் வந்து ஒரு கட்சி, அவரை நியமித்த கட்சி அரசியல் சார்ந்து செயல்பட்டதுனாலே அது நடவடிக்கை எடுக்கப்பட்டது. ஆனால் அவர் கேட்டார் மக்களிடம் எனக்கு தகுந்த பாடம் படிப்பிக்க சொல்லி. ஆனால் மக்கள் அவருக்கும் அவர் சார்ந்த அரசியல்வாதிகளுக்கும் நிச்சயமாக தகுந்த பாடங்களை போற்றினார்கள். இந்த 20வது திருத்த சட்டத்தில் சொல்லுகிறார்கள் பலர் தேசிய மட்டத்தில் பாரிய விளைவுகளை சந்திக்க போறார்கள் என்று. ஆனால் நான் கேட்க விரும்புவது, 2020 ஒரு ஜனாதிபதியை ஒரு ஜனாதிபதியை மிகப்பெரிய எதிர்பார்ப்புகளுடன் மிகப்பெரிய மக்கள் ஆணையுடன் உருவாக்கி ஒரு நாட்டையே புரட்டி போட ஒரு எதிர்பார்ப்பு மக்களை முன்னேற்றுவதற்கான ஒரு எதிர்பார்ப்பு இருக்கிற வேளையில் ஒரு பொலிஸ்மா அதிபரை மாற்ற முடியாத ஒரு ஜனாதிபதியாக இருந்து மக்களுடைய எதிர்பார்ப்புகளை எப்படி நிறைவேற்றுவது? அதே நேரம் உங்களுக்கு தெரியும், ஜனாதிபதி ஒரு கிராமத்துக்கு போயிருந்த வேளையில் அவர் சொன்னார் தன்னுடைய பேச்சை ஒரு சுற்று நிருபரமாக சொல்லி. ஏன் அப்படி சொல்ல வேண்டிய தேவை? ஏனென்றால் இன்றைக்கு இந்த 19வது திருத்தச்சட்டம் ஊடாக வந்திருக்கின்ற இறுக்க நிலை, இதை மாற்றி அமைத்தால் தான் எங்களுடைய மக்களுடைய எதிர்பார்ப்புகளை பூர்த்தி செய்ய முடியும். இன்றைக்கு சொல்லுகிறார்கள் தமிழர்களுடைய காவலர்கள் அல்லது ஜனநாயகத்தினுடைய காவலர்கள் என்று சொல்லிக் கொண்டிருப்பவர்கள் சொல்லுகிறார்கள் தமிழர்களுக்கு இதால பெரிய ஆபத்து. ஆனால் நான் கேட்க விரும்புகின்ற கேள்வி, இன்றைக்கு 78வது ஆண்டுல கொண்டு வந்த அரசியல் சீர்திருத்தம் இருக்கட்டும், இன்றைக்கு 17வது சீர்திருத்தம், 18வது, 19வது, இந்த சீர்த்த திட்டத்துக்கு ஊடாக ஏதாவது ஒரு நன்மையை தமிழ் மக்களுக்கு பெற்றுக் கொடுக்கக்கூடியதாக இருந்தது அவர்களுக்கு இல்லை. ஆகவே அவர்கள் வெறுமனே தமிழ் மக்களுக்கு இதால் ஆபத்து ஆபத்து என்று சொல்லி சொல்லி ஒரு மாயை உருவாக்குறார்கள். ஆனா நான் நம்புறேன், இது தமிழ் மக்கள், முஸ்லீம் மக்கள், சிங்கள மக்கள்ன்றதை வெறுமனே பார்க்காமல் இதை முழுமையாக ஒரு நாடாக பார்த்து இன்றைக்கு நாடு முன்னேறி செல்வதற்கு நாங்கள் கடந்த காலங்களில் கற்றுக்கொண்ட பாடங்களை வைத்து முன்னோக்கி செல்ல வேண்டும். இன்னும் விழுந்தாலும் இன்னும் மீசையில மண்ணொட்டையில் என்று சொல்லிக் கொண்டிருக்காம நாங்கள் முன்னோக்கி செல்வதாக இருந்தால், 2015 எப்படி மிகப்பெரிய ஒரு ஆணையை கிடைத்து அதாவது 19வது சீர்திருத்தம் ஊடாக ஜனாதிபதியுடைய அதிகாரத்தை குறைப்பதற்காக ஆணை கிடைத்தது என்று சொன்னார்களோ, அதே மாதிரி 2020 பொது தேர்தல் ஊடாக மிகப்பெரிய ஒரு ஆணையை, 2/3 ஆணையை பெற்று இந்த அரசாங்கம் அரசியல் சீர்திருத்தத்தை உருவாக்குவதற்காக ஆணை கிடைத்திருக்கிறது. ஆகவே நான் நம்புகின்றேன், இந்த அரசியல் சீர்திருத்தம் ஊடாக மக்களுக்கு மிகப்பெரிய நன்மைகள், இந்த நாடை முன்னேற்றி செல்வதற்கான ஒரு நன்மை கிடைக்கும். இந்த ஜனாதிபதிக்கு இந்த அதிகாரத்தை எங்களுக்கு கொடுப்பது ஊடாக இந்த மக்களுக்கு இந்த நாட்டுக்கும் முன்னேற்றமாகும் என்ற அடிப்படையில் என்னுடைய வாக்கை நான் தருகின்றேன். நன்றி.
ஸ்துதி ஓபத்துமாட்ட கரு டபிள்யூ டிஜே செனவிரத்ன மந்திரிதுமா நாடு தயாய்
சௌநியோஜ கதாநாயகத்துமணி அதுமே விஷயணி சம்சோதனை கேன மே விவாதத்தை பார்த்துன அவஸ்தாவை வச்சன கீப்பே கதா கரன அவஸ்தாவில் கேன சத்துரு வேணும் அத்த வச்சன மே விஷயணி ஆனுக்கணி வியவஸ்தா சம்சோதனை மகிந்த அதே அப்பேட்சா கரானே தானமேனி வியவஸ்தா சம்சோதனை மகிங் விகுத்தி கிரந்தத அப்பே ரட்டே உத்தரீதர ஆண்டுக்கிரம வியவஸ்தாவ நவதாத் பிரகிருத்தி மத் தாத்திட்ட கெனேமாய் மே சம்பந்தவ கதா கிரண்ணக்கொட்ட அப்பிட்ட பேதுருவ பேணோ தானமே வியவஸ்தா சம்சோதனை மகின் சட்டை முனத்தரங்க அவுலக் சித்த உணாது கேளம் எதா தானமே அட்டத்தை வேறட்டை கியாத்ம கேட்டி விதாயக ஜனாதிபதி தூரே சால இடா சட்டி கண்ண தத்தியா கத்தி கரம் இப்போது விதாயக ஜனாதிபதி தூரே ஆரஷக அமாத்தியாசிய எமத்தன் ரட்டை ஆராக்ஷாவா அனிவாரியம ஜனாதிபதி உரையாட திபித்து நமுத் ඒක නැති වෙන ආකාරයට ඉතාමත්ම හොරපාරේ යම් යම් විධිවිධාන හදලා තිබුණා. මේ නිසා වුණේ මොකද? රටේ සාමය ආරක්ෂාව නැති වුණා. අද අපිට පැහැදිලි වෙනවා අද පත් කළ තියෙන ජනාධිපති කොමිෂන් ඉදිරියේ දෙන මේ සාක්ෂි වලින් ප්‍රකාශ වලින් මොනතරම් දුරට මේ රටේ ආරක්ෂාව පිරිහෙලා තිබුණාද කියලා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා එදා පාස්කු ඉරුදුන සිද්ධියේ සිද්ධිය මේ රටේ මෑත ඉතිහාසයේ සිද්ධ වූ තාමත්ම ශෝකජනක සිද්ධිය. මේ සිද්ධියට මුල පෙමුණෙත් පොද රටේ හැබෑ ආරක්ෂාවක් එදා නොතිබුණ නිසා. එම උනේ මොකද? ආරක්ෂා භාරව සිටි පුජ්‍යලයන් ඉවත් කළා ජනාධිපතිවරයා. ඉවත් කරලා මේ ආරක්ෂාව ඒ වෙලාවේ හැටියට අගමැතිවරයාට ලැබෙන ආකාරයෙන් විධිධාන සැලසුවා. නමුත් සුප්‍රීම සභාවේ නැත්නම් ශිෂ්‍ය අධිකරණය මේ විධිවිධාන ශිෂ්‍යාධිකරණයට යොමු කළාම මේකට එකඟුනේ නැහැ. එයා කිව්ව මේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා සතු විය යුතුයි. එහෙම ජනාධිපතිවරයාගෙන් වෙන් කරනවා නම් මේකට මේ ජනවරමකට යන්න ඕන කියලා. එතකොට මේ ආකාරයට දෝලණය වෙන තත්ත්වයක් රටේ තිබුණේ. එතකොට මේක වෙනස් කරලා අද විශේෂ සංශෝධනයකට ස්ථාවර තත්ත්වයක් ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒ වගේම මේ එදා තිබුණ දේශපාලනයේ බල අරගලය මේ රටේ ආර්ථිකය පිරිහිලා සමාජ තත්ත්වය පිරිහිලා ඒ වගේම රටේ ජනතාව අතර තිබුණ සමාජ සංකලනය පිරිහිලා විශාල අවුලක් බවට පත් වුණා පහුගිය අවුරුදු හතරමාර තුළ. ඒ නිසා මම හිතනවා මේ 19 සංශෝධනයෙන් එදා කිව්වේ මේ රටේ බොහෝ ප්‍රශ්න විසඳෙනවා. ඒ වගේම මේ 19 සංශෝධනයේට එදා අපි ඇත්ත වශයෙන්ම කැමති වුණේ නැහැ සහයෝගය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. නමුත් ඒ වෙලාවේ අපිට දුන්න යම් යම් පොරොන්දු. විශේෂයෙන්ම අපි දීර්ඝ කාලයක් ඉල්ලා හිටපු දෙයක් තමයි මේ වැටුවන ක්‍රමය වෙනස් කරන්න. මේ සමානුපාතී ක්‍රමය වෙනුවට කේවල ක්‍රමයට යන්න ඕන කියලා. ඒ වෙලාවේ අපි දී පොරොන්දුවක් තමයි 20 සංශෝධනය සති දෙකක් නැත්තම් තුනක් ඇතුළත අපි ගේනවා. ඒ 20 සංශෝධනය මේ වැටුවන ක්‍රමය වෙනස් කරනවා. මේ වෙනස් කරන්න ඉස්සෙල්ල මේ 19ට ඡන්දෙ දෙන්න. 19 අනුමත කළාට පස්සේ ඊළඟ පියවර තමයි 20 සංශෝධනය කියන එක අපිට ඒ වෙලාවේ ප්‍රකාශ කළා. අපි මේක එදා විශ්වාස කළා. විශ්වාස කළා ඒ පදනම උඩ තමයි අපි 20 සංශෝධන 19 සංශෝධන ඡන්දෙ දුන්නේ. ඒතකොට අද සමහර අය අහන දෙයක් තමයි එදා 19ට ඡන්දෙ දීලා මේක අද අවලංගු කරන්නේ නැත්නම් ඒ විනුවට විකල්පයක් වශයෙන් විචාර කොහොමද ඡන්දෙ දෙන්නේ කියලා. මේක හරි පුදුම කතාවක්. අද 19 යටතේ අවුරුදු 4 පාලනය වුණාට පස්සේ අද අපි තේරුම් අරන් ඉන්නවා 19 තියෙන අඩුපාඩුකම්. අද 19 හදාපු ජයම්පති වික්‍රමාර්ථ මහත්මයා මැතිවරණේ එන්න මාස 2කට ඉස්සර රටින් ගියා. මොකද එතුමා දැක්කා මේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ රටේ ජනාධිපතිවරයාත් ඒ වගේ අගමැතිවරයාත් අතර තියෙන ගැටුම් නිසා රට මොන විදිහේ ප්‍රපාතයකට යනවද? ඒ ප්‍රපාතයට යෑමට හේතු වන ඒ විධිවිධාන නැත්තම් ඒ 19 සංශෝධනයේ නිර්මාතෘවරයා ඇතුමා නිසා ඒකට බද කියන්න ඔහුට සිද්ධ වෙන බව දැනගෙන තමයි රටින් ගිහිල්ලා අද ස්විස්සර්ලන්තයේ මේ ගුරුවැසිකම අරගෙන අදෙහි පදිංචි වෙනවා. එතකොට මෙවැනි තත්ත්වයක් අද රටේ ඇති වුණේ මොකද මේ හරි ආකාරව බලන්නේ නැතුව ඒ වගේ බුද්ධිමත්ව කල්පනා නොකර මේ වැඩ කටයුතු කිරීම නිසා. ඉවලගෙන මම හිතනවා මේ විවාදයේ ඇතුළේ ඊයේ ඉඳලා කතා කරමු දෙයක් තමයි මේ ව්‍යවස්ථාදායක මණ්ඩලය. සමහර අය බොහොම ලොකුවට උජාරුවට කතා කරන මේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ඇති කිරීම. පෙරටේ ස්වාධීනව යම් යම් නිලධාරීන් පත් කරන්න, රටේ වෛද්‍ය නිලධාරීන් පත් කරන්න ඒ ව්‍යවස්ථාදායක මණ්ඩල හරහා කෙරුණයි කියලා. මම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අවුරුදු 3ක් හිටියා. ඒ අවුරුදු 3 මට හුඟක් වෙලාවට තනියම සටන් කරන්න සිදු වුණා. තනියම. ඇයි මං එහෙම කියන්නේ? එදා අග්‍රනිශ්චකාරවරයා පත් කරනකොට, නීතිපති පත් කරනකොට, පොලිස්පති පත් කරනකොට මගේ තිබුණ වෙන අදහස්. ඒ අදහස් වල මම යෝජනා කළාම එකක්වත් පිළිගන්නේ නැහැ. ඒ අදහස් වලට හේතුබුත උනේ ප්‍රධාන වශයෙන් මම කියන ටෝන විශේෂයෙන්ම මම කියන්නේ ඒ පත් කරපු අය හොඳ නැහැ කියලා. ඒ අය පත් කළාම ඉතා හොඳින් කටයුතු කළා. අදින් අග්‍රමිශ්‍යකාරතුමා නීතිපති වෙන වෙලාවේ ඇත්ත වශයෙන්ම ඊට විකල්පව මම නමක් යෝජනා කළා. නමුත් ඒ නම මේ ප්‍රතික්ෂේප වෙලා අදින් අග්‍රමිශ්‍යකාරතුමා තමයි දැන් නීතිපති වුණේ. නමුත් එතුමා නීතිපතිවරයා වශයෙන් බොහොම හොඳට කටයුතු කළා. අග්‍රමිශ්‍යකාරවරයා වශයෙන් අපිට සෑහීමට පත් වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් එතෙන්දී පත්වීති පුජ්‍යලට ඒක නොදීම වැරදි. ඒ වගේම තවත් අනතුරු පත් කරනකොට කිව්වා මේ වැඩ බලන එක්කෙනාට දෙන්න ඕනේ. නැත්තම් වැඩ බලන එක්කෙනා සාමාන්‍යයෙන් ඔව් කනිෂ්ඨ නිලධාරියෙක් වුණත් ඔව්වපත් නොකොලොත් ඊට පස්සේ ඔහුට සිද්ධ වෙනවා අරුතෙන් පත් කරන නිලධාරියා යටතේ කටයුතු කරන්න. ඒක නිසා ඒකට ඉඩ දෙන්න බැහැ කිව්වා. නමුත් ඒ සමහර අය වමනා වෙනකොට අර වැඩ බැලීමේ ප්‍රතිපත්තිය පැත්තකට දාලා අර කනිෂ්ඨ නිලධාරියා පත් කළා. ඒ වගේ දේවල් හුඟක් සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි අපි මම ඒතුගත දෙයක් තමයි හුඟක් මේ ස්වාධීන කොමිසමෙන් පත් කරන නිලධාරීන් සම්බන්ධව තීන්දු තීන්න ඉස්සෙල්ලා ගෙවල් වලදී අරගෙන එන්නේ. ඒ අය සාකච්ඡා කළා, පෞද්ගලික සාකච්ඡා කළා, ඇවිල්ලා තමයි මෙතන යෝජනා කරන්නේ. සමහර තැන්වලදී ඡන්දය ගත්ත වෙලාවේදී මගේ ඡන්දය පමණයි විරුද්ධව තිබුණේ. පොලිස්පතිවරයා පත් කරනකොට මම විරුද්ධ වුණා. මොකද මම දන්නවා මේ පොලිස්පතිවරයා මෙවැනි වගකීමක් උසුලන්න හැකියාවක් තියෙන කෙනෙක් නෙවෙයි ඔහු. ඔහු පළමුවෙන්ම පොලිස් නිලධාරියෙක් වශයෙන් පත් වුණ අවස්ථාවේ ඉඳලා ඔහු ගැන සම්බන්ධකම් මට තිබුණා. ඔහු මගේ මිත්‍රයෙක්. නමුත් මම කිව්වා මගේ මිත්‍රයෙක් වුණත් මම ඔහුට මේ තනතුරට පත් වුණාට මම විරුද්ධයි. මොකද මෑණි වයිකින් මම ඔහුට දැරීමට හැකියාවක් නැහැ කියලා. පස්සේ ඡන්දයක් ගන්න කිව්වා. ඡන්දයක් ගත්තාම ඔහුට විරුද්ධව දෙන්නේ මගේ ඡන්දේ පමණයි. නමුත් එදා මම කියපු දේ අද සනාථ වෙලා තියෙනවා. අද මම කියපු එක මුළු රටම අද මම හිතනවා පිළිගනී. එවිතරක් නෙමෙයි තව තුන්වත් අනුතිතියුන මම මේවා කියන්න යන්නේ නැහැ. ඒතර මෙයනි තත්ත්වයක් මේ ස්වාධීන කොමිෂන්
සභාවේ
මේ රටේ උන්නතියට සමාජ උන්නතියට හේතු වන ආකාරය නෙමෙයි මේ ස්වාධීන කොමිෂන් කටයුතු කළේ. ඇත්ත වශයෙන්ම මම ඉල්ලනවා මේ ස්වාධීන කොමිෂන් අවලංගු නොකළ මේ නොකර හිටියනම් ඊට වඩා හානියක් සිද්ධ වෙනවා. ඒක නිසා විශේෂ සංශෝධනය ඒ විනියට විකල්ප වැඩ පිළිවෙලක් කිරීම හොඳයි. ඒ අඩුපාඩුකම් තියෙනවා නම් අපිට ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සකස් කරගන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම මේ අවස්ථාවේදී කියන්නට ඕනේ ඇත්ත වශයෙන්ම මේ 19 සංශෝධනය අවලංගු කරලා ඒ වගේම මේ 20 සංශෝධනයට හේතු වෙච්ච කරුණු ඉදිරිපත් කරන්න මුළු රටේම ජනතාව දෙවතාවත් අනුමැතිය දුන්න නියෝජ්‍ය කතානම් ඒ අනුමැතිය උඩයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ අද අපිට ලැබිලා තියෙන හොඳ නායකයෙක්. මේ නායකයාට පුළුවන්කම ලැබෙනයි he's a person who has been tested and proven and he will put the country on correct track and he will bring up the country like those Hong Kong, Singapore and Taiwan and South Korea, the countries that were developed in 1960 and 1990 and they were equalized to the European countries then. Thank you, sir.
Stuti, Garu Ranjan Ramanayaka Mantri Tuma, Vinadi 4.
Bomi Stuti, Niyojya Kathanayaka Tumini, Mama me sabhave nathi athare Garu Vimal Veerawansa කැබිනට් ඇමතිවරයා බරපතල චෝදනාවක් කළා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතුමා කිව්වා මම කතා කරලා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් තීරණය වුණ කැමරාව නෑ ලොක්ක සොරි නියෝජ්‍ය කතානායක ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා කියනවා මම පංච පුද්ගල විනිසුරු මණ්ඩලකින් සහ ත්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලකින් බී වාර්තා බලලා සාක්ෂි බලලා අවුරුදු දෙකමාරක් වගේ අධ්‍යයනය කරලා දුන්නු තීන්දුවක් වෙනස් කළේ මම කියලා. මම දන්නේ නැහැ මම රංජන රාමනායක කියන අගවිනිසුරු කෙනෙක් වගේ පොරක් බලද්දි. ඒ කියන්නේ මම දන්නේ නැහැ මම එච්චර බලවත් පුද්ගලෙක් කියලා. දැන් මේ විමල් වීරවංශ මහත්තයා කියන විදිහට එතුමා කිව්වා හඬපට අහසට සලුපට එළියට කියලා. දැන් එතුමාගේ මම පෞද්ගලික දේවල් අදිනවා නෙමේ එතුමාගේ බිරිඳ ශශී වීරවංශ මට මෙහෙම කතා කරලා තියෙනවා. මේ මම ඒක සභාගත කරන්න. මම මේ පාර්ලිමේන්තුවේ දැන් මේ බොහෝ අයගේ බිරිඳයන් මට කතා කරලා තියෙනවා. උදව් ඉල්ලලා තියෙනවා. ඒ උදව් ඉල්ලලා තියෙන්නේ මම හොරකම් නොකරපු දේශපාලඥයෙක් කෙලින් කතා කරන දේශපාලඥයෙක් කියලා ඒගොල්ලෝ විශ්වාස කරන හින්දා වෙන්නේ නැති. මම හිතනවා එහෙම. එතකොට මම කොහොමද නියෝජ්‍ය කතානායකතුමනි මේ වගේ දැන් මේ කියන විදිහට
ඔබතුමාට විනාඩි 2යි.
දැන් හිරුනාලිකාවේ අයිතිකාරයාට දැන් කඩේ යනවා. රේනට කඩේ යනවා. එයා සල්ලි ගෙවන නැති එකට. දැන් අජිත් රෝහණ කියන අපේ ඒස්පී මහත්තයා කියලා තියෙනවා රේන සිල්වාගේ මල්ලි රෝමාදුර රුබින්ද සිල්වා වෙලේසුදාගේ සල්ලි ගත්තා කියලා මේ කිංස්බරි හෝටලේදී. ඉතින් මේවා දැනගෙන මේ අය කියනවා දුමිද සිල්වා අහිංසකෙක් එතන විමල් මහත්තයා හිටියා වගේ කියනවා වෙඩි වැදුන ඉස්සල්ලා යාට කියලා. දැන් එතකොට මම තමයි ලංකාවේ නඩු තීන්දුව දෙන්නේ. මං තමයි අහිංසකයන් හිරේ යවන්නේ. මං මෙච්චර බලවත් පුද්ගලෙක්ද? මම කියන්නේ නියෝජ්‍ය කතාවේ මේ අහන් ඉන්න ජනතාවට කියන්නේ මම හඬපටවල මේ බොහෝ අයගේ කතා තියෙනවා. අතිගරු හිටපු ජනාධිපතිතුමාගේ අධිකරණ ඇමතිවරුගේ විනිසුරවරුන්ගේ ඒගොල්ලන්ගේ වයිෆ්ලාගේ පෙම්වතියන්ගේ හොරණවන්ලාගේ සේරම දුන්නා. මම ඒක දාන්න යද්දී මේ සභාවයකට ඉඳ දුන්නේ නැහැ. මම සභාගත කරලා තිනවා දැනටත් හඬපට 7ක්. ඒ 7 දාන්න දුන්නේත් නැහැ මේ සභාව. ඒ දාන්න දුන්නේ නැත්තේ මොකද? ඒවල ඒ අයගේ කුණු තියෙන හින්දා. මම මේක අහන් ඉන්න ජනතාවට කියනවා මම ඒක කළේ සත්භාවයෙන්. මට කතා කළේ පද්මිනියෙන් රණවක ගුණතිලක එතුමිය දැනගට හිටියා සරත් අඹේ පිටියව අර හිටපු පොට්ට නව්වර කියන කුඩුකාරයා ගේ ඉස්සර අපිට මරලා දැම්මා. ඒ මරලා දැම්ම හින්දා ඒ විනිසුරුවරිය බය වෙලා මට කතා කරලා කිව්වා රංජන ඇමතිතුමා පුළුවන් නම් ජනාධිපතිතුමාට කතා කරලා පූජ්‍ය ජයසුන්දරට කතා කරලා අගමැතිතුමාට කතා කරලා මගේ පුතා ඒ ලෙවල් කරන්න රෝයල් එකට යනවා එයාට ආරක්ෂාවක් දෙන්න කියලා. ඒක වැරදිද? මම කලේ විනිසුරුවන්ට ආරක්ෂා කරපු එක. දැන් මේ ඉඳ මේ වයග්ගව ගහලා ගෙදරට පැන්න කොල්ලෙක් මරපු මිනිස්සයා කියනවා මම හඬපට අහසට සලුපට එළියට மென்ன 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 ஹட பாட்டே அஹன்ன கரு கரு கரு
ஓவேமத்துமா
கரு மூலாசனாரூட மந்திரிதுமனி மம மகே கதாவிதி கிவ்வா ரஞ்சன் ராமநாயக வினிஷகாரவரியகிட்ட கதா கல்லா துமிந்த சில்வா ஏ ஹிட்டபு மந்திரிதுமாவ மரண தண்டுவும தீம சந்தா தீந்துவ கத்தா கேலா எத்தனை ஹிட்டபு வினிஷகாரதுமியகே நம ஸ்ரீபுத்கல உசாவியாக திப்பே சபாபதி வரையா தீந்துவ துண்ணா துமிந்த சில்வா நிதோஸ் கொட்ட நிதாஸ் கரலா எத்தோட தாவ தென்னை ஈன்னே தென்னகே எக்கேனே தமை நெவ்வே கொஹமத கீனக தமை ஹண்டபட்ட எங்கலியட ஆவே ஏ நிசா ஏ நவபு விதிய தமை ஹண்டபட்ட எங்கலியட ஆவே ஹர்த ஏ நிசா மேரட்டே அதிகரணே வினிஷ்சகாரியோ தென தீந்து வலட ஓன விதியட பலபயம் கரலா ஐ சானி அபே விக்ரமட கதா கரே நெத்த சானி அபே சேகரட கதா கரே நெத்த நிசாந்த நிசாந்தட கதா கரே நெத்த ஏவ கதா கரலா நடு தீந்துவட பலபயம் கரே நெத்த ஐ சானி கியன்னே சானி கியனவா மட வினாடி அத்தனை மூலாசாரூல மந்திரிதுமனி சானி கியனவா மந்திரிதுமா தென் வெடே ஹரி கதா கரின்னபா தென் வெடே ஹரி மங்க எதர அவிலா ஹத்தி முத்தி வலம் ஓதன்ன கியல கேனவா ஏ விதியட மகளா
ஒட்டுமாவே அவசான
கரு நியோ மகே வேலாவ கத்தா நியோஜ கதாநாயகதுமனி எயாகே நோன மட கதா கரல தீனவா சீலம தேல மம கியன்னே பய நத்தம் ஹடபட சிக தாவு எலியட ஹடபட தான்னே அவஸ்தாவ தென்னு மே ரட்டே ஜனதாவ கெமதி ஹடபட அஹன்ன ஏஹிந்த ஹடபட தான்னே இட தென்னு மம கியன்னே ஏகை ஐ பய ஹடபடவட பயல்லபா
ஜாத்திய வெடகாத்து பணத்தை கத்தா கரண தவச அது ஒபத்துமாய் காலி தான் அவசான் கருணாகர்ல மஹிந்த அமரவீர அமாத்தியதுமா கரு மஹிந்த அமரவீர அமாத்தியதுமா ஓ அமாத்தியதுமா இவாலியர அமாத்தியதுமா
போயிட்ட போட கரு முலாசனாரூட மந்திரிதுமனி கரு முலாசனாரூட மந்திரிதுமனி மகே நமக்கு சதான் நிச்சய நிசை மாமே ஒபத்துமாகே மே விழா இல்லான்னு அப்ப கிசிம தவசக கிசிம அதிகரண வினிஷ்சகாரவரு குரு துரகத்தனே ஹோ வினம ஹோ கதா பவத்துலனே ஜம் கிசி மே சபாவின் மந்திரிவரே அதிகரண கிரியாதாமேட் ஏ விதியட பலபயம் கிரிம ஹரிது நடு தீந்துவ தமன்டோன நடு தீந்துவ கண்ண பலபயம் கரினக ஹரிது ஷானி மொகத கியன்னி சார் தென் ஒக்கொம ஹரி தென் கட்டவ தரின்னப்பா மைத்ரிபால ஜனாதிபத்துமாட்ட டெலிபோன் அரன் தெனவா அர வினிஷ்சகாரத்து மீட கதா கரான் உசஸ் வீம கேன ப்ரொமோஷன் எங்க கேன இதோட மெஹம கரலா தம் எத்தனை சுதன வெண்ண தம் எத்தனை சுதன வெண்ண சுதன வெண்ண சுதன வெண்ண
அபி
லஜ்ஜை அதிகாரியா தீந்து வட்ட அங்கிலி கஹலா
என்ன ராமநாயக வந்துட்டுமா ஐ
அரு நியோஜ கதாநாயக தூமினி மம கதா கரத்தி தீந்து அதில இவராய் ஏக மே மனுஷ்யா தன்னே நே
காரணம் பேஹதி மஹிந்த அமரவீர அமாத்தியதுமா
கரு கரு மூலாசனாரூட
ஒதுமா கதா
கரு நியோஜ கதாநாயகதுமனி அது இதாமத் வெதகத் பணதக் பிலிபந்தவ சாகச்சாவின விசுவெனி சன்சோதனே பிலிபந்தவ நமுத் மம கனகாட்டு வேணவா மே பார்லிமேந்துவே கதாயன்னே விசுவெனி சன்சோதனே கன நெமெய் வெனத் தேவால் பிலிபந்தவ கெசேதாத் மம உபரிம உற்சாகத் தரான் மே பணத பிலிபந்தவ சன்சோதனே பிலிபந்தவ கதா கரன்ன அதிகரு ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மெத்துமா இவகேம மஹிந்த ராஜபக்ஷ அக்ராமாத்தியதுமாத் அத்துலு அப்பே கண்டாயமம பசுகிய ஜனாதிபதி வரனே இவகேம மகாமெத்தி வரனே பிரதான வசன் கியபுதையாக தமாய் தஹனமேனி ஆண்டு கிரம வியஸ்தாவ சன்சோதனே கல்ல விசுவேனி ஆண்டு கிரம வியஸ்தாவ சன்சோதனே கேன பவட் இசா மேக அலுத்தியாக் நிமே ஏ பிலிபந்தவ தமாய் அப்பி சாக்சா கரே மம உதயாகினி ஹிட்டியா විපක්ෂ නායකතුමාගේ කතාවෙත් එතුමත් කියන්නේ ඒ වගේම බොහෝ අය කියන්නේ මේකෙන් ඒකාධිපතියෙක් බිහි වෙනවා කියලා. මම අහන්න කැමති මෙතන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තමයි ආණ්ඩුක්‍රමස්ථා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න මුල්ුණේ. එදා එතුමට නැති වෙච්ච බලයක්, ඒ වගේම විපක්ෂ නායකතුමාගේ පියාණන් වුණු ආර්. ප්‍රේමදාස මැතිතුමාට නැති නොතිබුණු බලයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හිමි වෙනවද කියලා. මෙතන එහෙම කිසිම අලුත් දෙයක් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ඉතාමත් පැහැදිලි, මේක පෙර තිබූ තත්ත්වයට යෑමක් මිසක් වෙනත් දෙයක් නෙමෙයි. ඒ වගේම මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට වෙනම සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. අපි අපේ අදහස් ටික එකතු කරලා අපි අතිගරු ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍යතුමාට අපි ඉදිරිපත් කරා මේ 20 වෙනි සංශෝධනය පිළිබඳව අපේ මතය. ඒ වගේම ඉදිරිපත් කර 20 වෙනි සංශෝධනයට යම් යම් තව සංශෝධන ගණනාවක් ඇති කළ යුතුයි කියන අදහස අපි ඉදිරිපත් කරා. මම අද සතුටු වෙනවා, අපි කණ්ඩායම අපි සතුටු වෙන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තිබෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා දැනටමත් ඒ සංශෝධන ගණනාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඒ වගේම තවත් කාරණා කීපයක් පිළිබඳව අපිට යම් එකඟතාවයල් පළ වෙලා තිබෙන බවත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. අපිට කිසිසේත්ම මේ ආණ්ඩුවේ ගමනට බාධාවක් ඇති කරන්න අපි සූදානමක් නැහැ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් විදියට අපි 20 වෙනි සංශෝධනයට අපේ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන ඉලක්කයේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම. ඒ පිළිබඳව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේදීත්, ඒ වගේම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ වගේම රටට අද සහතික වෙලා තිබෙනවා. එතුමා කඩිනමින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට, ඒ වගේම දැනට ඒ සඳහා කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුවට විවිධ පාර්ශ්වවලට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙනවා. මම සතුටු වෙනවා ක්‍රමවේදයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන එක කඩිමුඩිය කරන්න බැරි බව අපි දන්නවා. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනකොට සියලු දෙනාගේ අදහස් මේ පැත්තේ ඉන්න අපේ, ඒ වගේම එහා පැත්තේ ඉන්න විරුද්ධ පක්ෂයගේ අදහස් වගේම රටේ විවිධ පාර්ශ්වවල අදහස් අරගෙන තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්න ඕන. ඒක අවුරුදු 5කට 10කට නෙමෙයි, කාලයක් තියෙන විදියට, කාලයක් සංශෝධන නොවන විදියට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් වුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. ඒක කාගවත් ගෝඨාභය රාජපක්ෂ නායකතුමාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙන්න ඕනේ නැහැ. මේ සියලු පාර්ලිමේන්තු එකතු වෙලා, මේ රටේ සියලු පුරවැසියන් එකතු වෙලා හදාගත්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවට පත් වුණොත් ඒක මේ රට ඉස්සරහට ගෙනියන ගමනට ලොකු සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනකොට නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව, මේ රටේ මනාප ඡන්ද ක්‍රමය නැති මැතිවරණ ක්‍රමයක් පිළිබඳව යෝජනාව ඒකට ඇතුල් වෙනවයි කියන විශ්වාසය අප තුල තිබෙනවා. මේ රටේ සියලු පාර්ශ්වවල අදහස් තමයි මේ මනාප නැති ඡන්ද ක්‍රමයක් මේ රට සකස් කරලා දෙන්න කියලා ඒ අලුත් හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සම්පූර්ණ කරගන්න අවස්ථාව ලැබෙයි කියන විශ්වාසයක් අපිට තියෙනවා. අපිට ඒ පිළිබඳව ලොකු සහතිකයක් ලැබිලා තියෙන බවත් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි අපි පසුගිය කාලේ දැක්කා 19 වෙනි සංශෝධනය ඇති වුණාට පස්සේ ඇතිවෙච්ච මේ රට තුල ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව, බල තුලනය පිළිබඳව ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව අපිට වැටහීමක් තිබුණා. අංශ 3කින් රට පාලනය කරන්න ගත්තා. එක පැත්තකින් ජනාධිපතිවරයෙක්, අනිත් පැත්තට අග්‍රාමාත්‍යවරයෙක්, ඒ වගේම ඊට එහා ගිය කතානායකවරයෙක් මේ රට පාලනය කර බව ඔබ හොඳටම දකින්න ඇති නියෝජ්‍ය සභා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසාම රටේ නිලධාරීන් අපහසුතාවයට පත් වුණා, රටේ ජනතාව අපහසුතාවයට පත් වුණා, රට ඉස්සරහට යන්නේ නැති වුණා. ඒ අඩුපාඩු වඳුනගෙන තමයි මේ ක්ෂණික විසඳුමක් විදියට, තාවකාලික විසඳුමක් විදියට 20 වෙනි සංශෝධනය ගේන්න තීන්දුව කරේ. ඒ වෙලාවේ අපි දැක්ක අද වෙනකොටත් තවම පොලිස්පතිවරයෙක් මේ රටේ පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ පොලිස්පතිවරයා පත් කරන වෙලාවෙම ඒ වෙලාවේ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිතුමා නම් තුනක් ව්‍යස්ථාදායක සභාවට එව්වා. එතන ජේෂ්ඨම කෙනා විදියට හිටියේ වික්‍රමසිංහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහත්මයා. ඊළඟට හිටියා පූජ්‍ය ජයසුන්දර. ඊළඟට දැනට ඉන්න වර්තමානයේ වැඩබල්ල පොලිස්පතිවරයා තමයි වික්‍රමරත්න මහත්මයා තමයි.
ඔබතුමාටම විනාඩි දෙකයි.
මේ මේ තුන් දෙනාගේ නම් තමයි ඒ ව්‍යස්ථාදායක සභාවට. ව්‍යස්ථාදායක සභාව කොහොමද තීන්දුව කරේ? ජේෂ්ඨයා පැත්තක තියුවා. දක්ෂයත් පැත්තක තියලා තමන්ට ඕන කෙනා පත් කරා. සෙනෙවිරත් ජෝන් සෙනෙවිරත් ඇමතුමා කිව්වා ඇති වුණ සිද්ධිය. එතුමා විරුද්ධුණා. එතුමා විරුද්ධව ඡන්දය පාවිච්චි කරත් දේශපාලන දඩයම් කරන්න පුළුවන් කියලා හිතාගෙන පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා බවට පත් කරා. මේක ප්‍රතිබල මුළු රටම භුක්ති විඳා. පසුගිය කාලේ ඇතිවෙච්ච බෝම්බ පිපිරීම්, එවැගේම රටේ මත්කුඩු ව්‍යසනය, පාතාලේ හිසවිසවීම්, මේ සියල්ල සිද්ධ වෙන්නේ එක හේතුවක් බවට පත් වුණා. ඒ වගේම තමයි මැතිවරණ කොමිසමේ හූල් මහත්මයාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බොහෝ සාකච්ඡා වුණ නිසා මම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වැරදි ටික නිවැරදි කරගෙන මේ తాවකාලික වැඩපිළිවෙලක් විදිහට මේක යන ගමන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. මට විශ්වාසයක් තියෙනවා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළා අපිට රට අද වැටී තිබෙන තත්ත්වේ. මේකට අවුරුදු 72ක් නිදාස ලැබල අවුරුදු 72ක් වෙනවා. ඒ 72 තුන තුල අපිට මේ රට දියුණු කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කළා. විවෘත ආර්ථිකය හඳුන්වලා දීලා 1977න් පස්සේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා ඒ ගත්තු ක්‍රියාමාර්ග වලින් අපිට රටට යහපතක් ඇති වුණා කියලා පේන නැති බව ඔබ තුමා සාක්ෂි දරනවා. අපි රට ණයකන්දකට හිර වුණා මිසක් අපිට රට ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. අපිට හරි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න බැරි වුණා.
කාලය අවසන් නම් අතතුමා.
ඒසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි නැවතත් අපේ බලාපොරොත්තුව තමයි අපි ඇත්තටම අපි පක්ෂයක් විදියට අපි නිරන්තරයෙන්ම වමේ කණ්ඩායම කතා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම පිළිබඳව. නමුත් මේ කාලය තුල ඒක කරන්න පුළුවන් කමක් නැති බව අපිට පේනවා. අපිට වැටහෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළා. මේ තියෙන අඩුපාඩු සියල්ල හඳුනගෙන සියලු පාර්ශ්වවල අදහස් අරගෙන මේ රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල සාර්ථක කරගන්න අවස්ථාව ලැබෙයි. ඒ සඳහා తాවකාලික පියවරක් විදියට මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කරවන්න අපේ සහයෝගය ලබා දෙන බව සිහිපත් කරමින් මානිනව ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු ආචාර්ය බන්දුර ගුණවර්ධන මහත්තුමා විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවස්ථාවේදී මට පෙර උදේවරුවේ කතා කළා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා, අජේ අජයවර්ධන මැතිතුමාගේ ව්‍යවස්ථාව යටතේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණේ 1989. 89 පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන අවස්ථාවේ මීට අවුරුදු 21කට පෙර මම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ප්‍රථම වතාවට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණ රට පුරා ගෙනිච්ච මතවාදය තමයි JR මරණ. හොර පාර්ලිමේන්තුව වර්ජනය කරමු. මේ හොර පාර්ලිමේන්තුව වර්ජනය කිරීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන සියලු දෙනාට දඬුවම මරණයයි. ඡන්දේ දෙන්න යන පළවෙනි 5 දෙනාට දඬුවම මරණයයි. කීවා වගේම 89 මැතිවරණේ ඡන්දේ දෙන්න යන පළවෙනි 5 දෙනා මරලා මිනිය දනිස්සෙන් පහලට දාලා පාරේ ඇදගෙන ගිහිල්ලා වලලන්ට කියලා නියම කළා. මනුස්සකම දනිස්සෙන් පහලට වට්ටලා අද දවසේ මිනිස් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ බලතූලනය පිළිබඳ විවිධ සංකල්ප එතුමන්ලා විසින් ඉදිරිපත් කරනවා. විවිධ කාල පරිච්ඡේදවල මේ විධායක ජනාධිපති ක්‍රමයේද රටට උචිත වෙන්නේ, පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබා දීමද යනාදී වශයෙන් දීර්ඝ සංවාදයක් අපේ රටේ ඇතිවෙලා තිබෙනවා. ඒ කාලවල විවිධ ගැටුම් ඇති වෙලා තියෙනවා. මේ විධායක ජනාධිපති ධුරේ ජයා ජයවර්ධන මැතිතුමාගෙන් පසු බාරගත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේදී අපි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින විට වෙළඳ අමාත්‍යවරයා සිටි ලලිත් ඇතුළත් මුදලි ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන අවස්ථාවේ 1991 සැප්තැම්බර් 25 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ මෙසේ සඳහන් කරලා තියෙනවා. අද අප රට මූණ දෙන බරපතල අභියෝග කොතෙකුත් වෙයි. ඉන් ප්‍රධානතම අභියෝගයේ හැටියට කෙනෙකුට පෙන්වනු ඇත්තේ බියට එරෙහිව කරන සටනේ. බිය කා කෙරෙහිද? බිය රටේ ප්‍රධාන විධායකයා ඔහුගේ ඒජන්තවරුන් කෙරෙහිය. අපි ඒ බිය ඉවත් කළ යුතුව තිබේ. බොහෝ දෙනෙකුට ඒ බියෙන් මිදෙන්නට මගේ ඉල්ලාස් වීම ධෛර්යයක් වීම ගැන මම සතුටු වෙමි. ලලිත් ඇතුරත් මුදිරි මැතිතුමා. ඊළඟට 1991 සැප්තැම්බර් 24 වෙනිදා තියෙනවා. වත්මන් නායකයා කොටින්ට අවියාවුද ලබා දීමෙන් විවස්ථාවේ 6 සංශෝධනය කඩා ඇත. ලලිත් ඇතුරත් මුදිරි. රජයේ කොටින්ට අවිදීම වැරදි. ඉන්දියා අගමැති නරසිංහ රාව් අවි දුන්නේ ජවිපේ සහ දවිඩ හමුදාව මර්ධනයට. අනිල් වික්‍රමසිංහ මම ඒවා සභාගත කරනවා. ඒ වගේම කොටින්ට ආයුධ මුදල් දීම පිළිබඳවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දීපු ඇතැම් ජනාධිපතිවරු මේ රට කඩන්න බෙදන්න කටයුතු කරපු ත්‍රස්තවාදීන්ට සම්පූර්ණයෙන්ම ආයුධ දීලා අමු අමුයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ඉතිහාසයක් අපිට තිබෙනවා. ඊට පස්සේ ඒ වගේම විධායක ජනාධිපතිවරු මේ රටට වඩාම යහපත් දේ කරලා රට ගලව ගැනීම ඉතිහාසයකුත් අපිට තියෙනවා. ඒක සේද 30 අවුරුද්දක් තිස්සේ නිම කළ නොහැකිව පැවතුන යුද්ධයේ කිසිම රාජ්‍ය නායකයෙකුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මේ රට කඩන් නැතුව බෙදන් නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු ජනයාට කැමැති තැනක ජීවත් වෙන්න හා ජීවනෝපාය සලසගන්න අයිතිය ලැබෙන ආකාරයට ත්‍රස්තවාදී මුලින්මනින් උපුටා දමලා ට්‍රාන්ස්ෆෝමර් එකක්වත් පුපුරවන්න බැරි වෙන ලෙස ජාතිය ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඉෂ්ට කරපු නායකයා විදියට ඉතිහාසයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් වුණේ මේ විධායක ජනාධිපති බලය පාවිච්චි කිරීම තුලින්. ඒ යහපත තුල තමයි අපිට ජීවත් වීමේ අයිතිය නැත්තම් සියලු ජනයාට අභයදානය ලබා දීමේ පින්කම කරන්න හම්බුනේ විධායක ජනාධිපති බලය යටතේ. නමුත් ඊට පසු මේ ගෙනාපු 19 ව්‍යවස්ථා සංශෝධනය තුල අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් අතර ඇතිවෙච්ච ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටට ජාතියට රටේ අනාගතයට වෙච්ච හානිය මූල්‍යමය වශයෙන් හෝ වෙනත් ආකාරයකට තක්සේරු කළ නොහැකි. මම කැමැතියි කියවන්න අපේ ජිනීවා තානාපති රටත් හමුදාවත් පාවා දුන්න ලංකාදීප පුවත්පතේ මුල් පුවත වාර්තාවට අසංකලේ මටත් හොරෙන් ජිනීවා සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා තමටත් විදේශ කටයුතු අමාත්‍යාංශයටත් හොරෙන් මානව අයිතිවාසිකම් කොමිසම් වාර්තාවට අසං කිරීමෙන් කර තිබෙන්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා රජයත් ජනතාවත් පාවා දීමකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මතුකමදී ප්‍රකාශ කළේය. ඒ කියන්නේ විධායක ජනාධිපතිතුමා සිටියේදී මේ රටයි ජාතියයි රණවිරුවෝයි රට බේරාගත්ත සියලු දෙනා පාවා දීමේ කටයුත්ත කරලා තිබෙන්නේ මේ 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ. බලය තුල කිසිවෙකුටත් යටත් නැති එක එක ඇමතිවරු විදේශ ඇමති ඇමතිට ඕන විදියට කරනවා, අගමැති අගමැතිට ඕන විදියට දුවන්න හදනවා, ජනාධිපති ජනාධිපතිට ඕන විදියට දුවන්න හදනවා. ඒ තුලින් ඇතිවෙච්ච ප්‍රධාන ඛේදවාචකයේ තමයි ඕනෙම රටක ප්‍රධාන යුතුකම වන්නේ ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීම. විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තුව තුල අධිකරණ ඇමතිවරයා ලෙස අන්තවාදී ත්‍රස්තවාදී මේ රට තුල ඉසෝසෝන බව කියද්දි ඒට සියලු දෙනා හොඳටම දැනගෙන සිටියේදී කොමිසමේ සාක්ෂි අනුව 10,000 15,000 දැනගෙන සිටියේදී නිරාවුද අවිංසක මිනිස්සු 277කට වඩා වැඩි පිරිසක් කිතුරු බැතිමතුන් ඇතුළු අනිත් අය මරලා දාලා මේ රටේ ආරක්ෂාව සලසගන්න බැරි වෙච්ච ව්‍යවස්ථාවක් තමයි ඇති කළේ. ඒ ව්‍යවස්ථාවේ ඇතිවෙච්ච බරපතල බෙදීම තුළ වෛරයෙන් සම්මත කළ ව්‍යවස්ථාවේ එකම පරමාර්ථය වුණේ රාජපක්ෂවරුන්ට එළව එළවා පහර දීම පමණයි. ඒ නිසා මේ 19 ව්‍යවස්ථාව වෛරය පදනම් කරගත් ව්‍යවස්ථාවක්. එයින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ පවුලේ සියලු දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විමල් වීරවංශ උදේ ගම්මන්පිල ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරු පිරිසක් මේ හිරගත කිරීමේ කාර්යභාරය කළේ මේ 19 ව්‍යවස්ථාව යටතේ. ඒ අනුව ලෝ මේකර්ලා කියලා තිබුණ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාට තිබුණ අයිතිය මේ බාල්දු කරනු ලැබූ ව්‍යවස්ථාව තුළ ටීමේකර්ලටත් වඩා පහළ තත්ත්වයට ගෙනාවා. ලෝ මේකර්ලා ටීමේකර්ලා බවට පත් කළා. වැඩිම මන්ත්‍රීවරු පිටසක් ඇදගෙන ගිහිල්ලා අප නැතුව බන්දනාගාරගත කළා බොරු නඩු පවර්ලා අධිකරණයට මැදිහත් වුණා විනිශ්චයකාරවරුන්ට කතා කළා නඩු නැව්වා නීතිය නැව්වා සුවද ගම්ලත් මහතා
ඔබතුමාට විනාඩි දෙකයි තව
මේ අනිත් මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ බවට සාක්ෂි දෙනවා ඒ නිසා විජාතික පුරවැසියෙක් වෙන අර්ජුන මහේන්ද්‍ර ගෙනහල්ලා ඔහුට මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දිවුරන් නැතුව මුදල් නෝට්ටුවට අච්චු අස්සන් තැබුවා ලංකාවේ පුරවැසියෙක් ලෙස දිවුරන්න බැරි කෙනෙක් අස්සන් කරපු මුදල් නෝට්ටුවක් අරගෙන ගනුදෙනු කළා මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ කළා ඊට පස්සේ මේ රටේ හාමුදුරුවරු තොග වශයෙන් සුද්දගේ කාලෙවත් නැති ලෙස ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩිම පිරිසක් හිරගත කළේ මේ ව්‍යවස්ථාව යටතේ. රට බේරගන්න තමන්ගේ ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවෝ වැඩිම ප්‍රමාණය රණවිරු දඩේම කළා හිරගත කළේ මේ ව්‍යවස්ථාව යටතේ. මේ ව්‍යවස්ථාව පරිගැනීම වෛරය මත පදනම් වෙච්ච ව්‍යවස්ථාවක් තුලින් ඒ පරිගැනීමේ චේතනාව යටතේ කරපු ව්‍යවස්ථාවෙන් සිද්ධ වුණේ රට දවසෙන් දවස ගාදයට ගියා. 7.4 තිබුණ ආර්ථික වර්ධන වේගය මහින්ද රාජපක්ෂ යුගයේ 2.3ට ගෙනාවා. මුළු සමස්ත නිමවුම 80යි ඇමරිකානු ඩොලර් මිලියන තිබුණේ. ඒ අවුරුදු 5කට පස්සේ 83ට ඉතරයි වැඩි කළේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර දෙනකොට මේ රටේ ඒක පුද්ගල ආදායම 3853යි. 2019 3852යි. ඒක පුද්ගලයෙක්ගේ ආදායම ඇමරිකානු ඩොලර් 3853 ඉඳන් 3852ට එකකින් ඒක පුද්ගල ආදායම අවුරුදු 5කට පස්සේ අඩු කරපු එක තමයි කරලා තියෙන්නේ. ඒක නිසා රට සම්පූර්ණයෙන් විනාශ කළා රටේ ණය බර. බාර ගන්නකොට තිබුණේ මහින්ද රාජපක්ෂ බිලියන 2යි ඒක 7ට වැඩි වුණේ බිලියන 5යි අවුරුදු 10කට 13ට වැඩි කළා ට්‍රිලියන රටේ ණය බර අවුරුදු 6ක් අවුරුදු 5ක් තුලදී ට්‍රිලියන 6කින් රටේ ණය බර වැඩි කළා. මේ
ඔබතුමා කාලය අවසන් කරව අමාත්‍යතුමා
විනාඩියකින් ඉවර කරනවා කරු ජනාධිපතිතුමනි මහ පොළොවට අලුත් අගයක් ශ්‍රී ලංකා සිටියම වෙනස් කළා මේ ලංකාවේ විශාලම ආයෝජනය කළ පෝට් සිටි ව්‍යාපෘති ආරම්භ කළා තමුන්නාසලා කරපු වැඩේ මේ රටේ උපනූපන් පරම්පරාවන්ට අයිති වෙන්න තිබුණ හම්බන්තොට වරාය සම්පූර්ණයෙන් චීනයට විකුණලා දැම්මා මිසක් රටේ තියෙන සම්පත් වැඩි කරනවා වෙනුවට අඩු කරපු එක. ඒ නිසා තමයි අද මේ විධායක ජනාධිපතිවරයාට අවශ්‍ය වෙන්නේ මේ රට කඩන් නැතුව බෙදන් නැතුව ත්‍රස්තවාදී අන්තවාදී පරාජය කළා. ඇසක් මෙන් රට රැකීම සඳහා වෙන බලය ලබා ගැනීම සඳහා තමයි తాවකාලික වශයෙන් මේ ව්‍යවස්ථාව ගේන්නේ කියන එක අපි විශ්වාස කරන අතර එතුමාට වෙනුවෙන් මේ අවශ්‍ය සමාන සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා පූජ්‍ය බෙන්ගමුගේ නාලක හිමි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පූජ්‍ය ඉන්දුරාගාරයේ මහාචාර්ය ධර්මරත්න හිමි වැනි භික්ෂූන් වහන්සේලා අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරපු සංදේශය මම සභාගත කරනවා. ඒ සංදේශයට අඩංගු බොහෝ වෙනස්කම් සමග අපි සිටගෙන හිටියා. ඒ වෙනස්කම් රාශියක් ජනාධිපතිතුමත් අගමැතිතුමත් මැදිහත් වෙලා කළා. තව බොහෝ දේ කළ යුතුව තියෙනවා. ඒ කළ දේ කුමක් වුවත් අපි මේ රටේ තවදුරටත් ජනතාවගේ හතවතේ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි එතුමාවත් අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි උපරිම විශ්වාසය තියලා තව අවුරුද්දක් ගත වෙන්නට පෙර මේ රටට සියලු දෙනාට සමගියෙන් ජීවත් විය හැකි සංවර්ධිත සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම සඳහා වෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපි සියලු දෙනා එකතු වෙලා සකසා ගන්න තෙක් මේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා සංශෝධනයට අපි සහාය දෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන කිපය අවසන්
කරමි. ඔබතුමාට ගරු මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමා ඕඩර් ප්ලීස් ගරු වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා මූලාසනයට
ස්තුති සභාපතිතුමනි අද විශේෂයෙන්ම අපේ රටේ ඓතිහාසික දවසක් මේ 20 සංශෝධනය සම්බන්ධයෙන් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු එහෙම නැත්නම් අමාත්‍යවරු අපි ඉස්කෝලේ යන කාලේ අපි හිතාගෙන හිටියා ඒගොල්ලන්ව තමයි අපි ආදර්ශයට ගන්න ඕනේ කියලා. විශේෂයෙන්ම අපි උසස් පෙළ කරලා මම යුර්ථ විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් හැටියට අද අගමැති වෙලා ඉන්න එදා විපක්ෂයේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කොළඹ නගර සභාවේ ඉස්සරහින් පටන් ගත්ත පාදයාත්‍රාවට සහභාගී වුණා කතරගමට යන්න. මමත් එතුමත් එක්ක දවස් 17ක් ගියා කතරගමට. ඒ ගියේ විධායක ජනාධිපති ක්‍රමේ තියෙන ඒ බලතල, ඒකේ තියෙන භයානකකම එතුමා රටට පෙන්නලා මේ රටේ ඉන්න ජනතාවත් එක්ක එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව එතුමාම විශාල අරගලයක් පටන් ගත්තා. ඒ අරගලයට විරුද්ධව කතා කරපු හොඟාක් උදවිය මේ පාර්ලිමේන්තුවේ අද ඉන්නවා. විශේෂයෙන්ම එදා 89 පාර්ලිමේන්තුවට ආපු හොඟාක් අය බහුතරයක් නැති වුණත් විශාල පිරිසක් අද ඉන්නවා. අද ඒ පිරිස එදා 89 දී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදපු මේ ව්‍යවස්ථාවට විරුද්ධව විශාල හඬක් නැගුවා. ඒකේ තියෙන භයානකකම ගැන අපිට කියලා දුන්නා. එදා අපි ඒ ශිෂ්‍යෝ හැටියට මේ පාර්ලිමේන්තුවේ එදා ඒ හිටපු චරිත තමයි අපි ආදර්ශයට ගන්න ඕනේ කියලා අපි හිතුවා. ඒගොල්ලන්ව තමයි දේශපාලන චරිත කියලා අපි බලාගෙන හිටියා. නමුත් ඒ පිරිස අද ඇවිල්ලා මෙතන කතා කරනකොට අපිට හොඟා දුක හිතෙනවා. මොකද අවස්ථාවාදීව තමන්ගේ බලය වෙනුවෙන්, ඒ බලය රැක ගැනීම වෙනුවෙන් තමන් දරපු අදහස් කාලෙන් කාලෙට මාරුවක ගැන හිතුවම හරිම කනගාටුවක් ඇති වෙනවා. නමුත් මම සන්තෝෂ වෙනවා. මොකද මම එදා හිටපු අදහසේ ඉඳගෙන තවම මට කතා කරන්න පුළුවන් ඒ ආත්ම ශක්තියත්, ඒ හයියත් තවම මාත් එක්ක තියෙන එක ගැන මම ආඩම්බර වෙනවා. නමුත් අද ඒ පැත්තේ ඉඳගෙන එදා 89 මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු, එදා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කතා කරපු, ඒ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අසීමිත බලතල ගැන එදා වාද විවාද කරපු, මේක අයින් කරන්න ඕනේ, මේ රටේ අනාගතයට මේක සුදුසු නැහැ, මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නැහැ, එක පුද්ගලයෙක් වට අසීමිත බලතල ඒක රාශිය වෙලා තියෙනවා කියලා අපිට දේශනා කරපු උදවිය අද ඇවිල්ලා ජේ.ආර්. ජයවර්ධනගේ ඒ ඒකාධිපති ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කතා කිරීම ගැන අපි කනගාටු වෙනවා. මම දන්නේ නැහැ ඒගොල්ලෝ කොහෙන්ද කතා කරන්නේ කියලා. මොකද එදා කතා කරපු දෙයි අද කතා කරපු දෙයි කොයිතරම් දුරට අද වෙනස් වෙලා තියෙනවද කියලා. එදා ජේ.ආර්. ජයවර්ධන ගෙනාපු ව්‍යවස්ථාවම තමයි නැවත තමුන්නාන්සලා 20 වැනි සංශෝධනය හරහා මේ ගේන්න යන්නේ. වෙන මොකවත් නෙමෙයි. අද ඒක අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ තියෙන විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක අවනත වෙන්න ඕනේ. එතුමා අද මේ රටේ විධායක ජනාධිපතිවරයා. එතුමාට සැලකුවේ නැත්නම්, එතුමාත් එක්ක එකඟ වුණේ නැත්නම් අපිට ලැබෙන තියෙන වරප්‍රසාද නැති වෙනවා, අපේ හැමදිකම් නැති වෙනවා. අන්න ඒ බයට තමන් දරපු අදහස පවාද වෙනස් කරගෙන තියෙනවා, ප්‍රතිපත්ති පවා වෙනස් කරගෙන තියෙනවා. දැන් අද හොඟක් අය මෙතන වාද කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්න තමයි මේක කරේ කියලා. දැන් අද රනිල් වික්‍රමසිංහ නෙමෙයි අගමැති, අද මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි අගමැති වෙලා ඉන්නේ. එයයි එතුමාගේ තතු කපන්න හදන්නේ. හැයි එතුමාගේ රෙදි ගලවන්න හදන්නේ. ඒ එතුමා අද එතුමාට තමයි බලය තියෙන්නේ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පාර්ලිමේන්තුවේ නැහැ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති නෙමෙයි, අද අගමැති ආවිල මහින්ද රාජපක්ෂ මහත්තයා. එහෙමනම් එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්ත බලතල ටික තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අතේ. එහෙනම් එතුමාගේ බලතල ටික කපන්න යන්නේ ඇයි? ඇයි ඒ ගරු අගමැතිතුමනි, මතක තියාගන්න, ඔබතුමාගේ බලතල කපන්න යන්නේ ඒකට නෙමෙයි. ඔබතුමාගේ වයසත් එක්ක ඔබතුමාම විශ්‍රාම යන්න යනවා කියලා මේගොල්ලෝ විශ්වාස කරනවා. එහෙමනම් ගෝඨාභය මහත්තයත් එක්ක දැම්ම එකට හිට ගන්න ඕනේ. ඒකයි ඔබතුමාගේ බලතලේ කපන්න හදන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒකයි ඔය කරන්න හදන්නේ. මොකද දැන් ඔබතුමා ටිකින් ටික විශ්‍රාම යන්න කාලේ ළඟ වෙලා ඇවිල්ලා තියෙනවා. ඒක මේගොල්ලන්ට තේරෙනවා. ඒ තේරෙන හින්දා තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බලයත් එක්ක එකතු වෙන්න හදන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකතුමා අද ඡන්දෙ දෙන්නේ ඉන්නේ නැහැ. එතුමා කියලා දෙනා ඉන්නේ නැහැ කියලා. අද අමරවීර මේ එතුමා කතා කරා. ඇමතිතුමා, ඇමති මොකද කියන්නේ යා? අමරවීර ඇමතිතුමා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉඳගෙන මේ 19 වැනි සංශෝධනය ගේන්න පාර්ලිමේන්තුවේ මූලික වෙලා වැඩ කරා. අපිටත් වඩා. අපිට එදා පාර්ලිමේන්තුවේ 42යි. තමුන්නාංශල බෞතරේ ඡන්දෙ දීපු හින්දා තමයි අපිට පාර්ලිමේන්තුවේ මේ 19 වැනි සංශෝධනය සම්මත කරගන්න පුළුවන් වුණේ. මේ අදයිලා මොකද මේ බයිලා කියන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකතුමා ඡන්දය දෙන්න ඉන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අනිත් මන්ත්‍රීවරුටි ගෝල බාලයෝටි කියනවා ඡන්දය දෙන්න. ඇයි ඒ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හිත දිනා ගන්න ඕනේ. නැත්නම් ඇමතිකම් ටිකට කෙල වෙනවා. ආ ඒකින්ද මේ නායකතුමා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තීන්දුව නැහැ. තීන්දුවේ නායකතුමා ගෙදර ඉන්නවා ගෝල බාලයෝටි කියනවා ඇමතිකම් ටික ආරක්ෂා කරගන්න ඡන්දය දෙන්න. ගරු සභාපතිතුමනි මේ ඒකාධිපති ව්‍යවස්ථාවේ මේ තියෙන මේකේ ප්‍රධාන අංගයක් තමයි අධිකරණය ගැන. මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන. පෞගේ කාලේ පුරාම 2015ට කලින් ඒ ප්‍රශ්න නැගුණා. අපි දන්නවා එදා 2015ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරු පත් කරේ කොහොමද කියලා. ඊවා වනිසුන්දර මහත්මිය කියන පුවත්පත් සාකච්ඡාවකට අගමැතිතුමා මාව ගෙනාවා. කොහටද? අරලියගහ මන්දිරයට ගෙනල්ලා ඇහුවා. ඊවා වාට මොකක්ද ඕනේ කියලා. මම නෙමෙයි මේ කියන්නේ. ඊවා වනිසුන්දර මහත්මිය පුවත්පත් සාකච්ඡාවකට ප්‍රකාශ කරලා තිබුණා. මම ඔබතුමිය විනිශ්චයකාරවරියෙක් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔබතුමිය කැමතිද කියලා ඇහුවයි කියලා එතුමිය කියන අගමැතිතුමා මගෙන් ඇහුවා. මට දරා ගන්න බෑ මම හා කියලා කිව්වයි කියලා එතුමිය කියනවා. එහෙම තමයි එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවරු පත් කරේ මොහාන් පීරිස් මහත්මයා. එයා නීති ක්ෂේත්‍රයේ හිටියේ නෑ. එයාට කොහොමද නීතිපතිකම හම්බුනේ? එතුමාට නීතිපතිකම හම්බුනේ එතුමා රගර්මැත් බලන්න ගියා. ඒක එතුමාට නීතිපතිකම හම්බුනේ.
2 more minutes. 2 more minutes.
ගරු සභාපතිතුමනි එහෙමයි පත් කරේ. අද නැවත වතාවක් අධිකරණය අර පරණ தත්ත්වයට ගේන්න සංශෝධනය ගෙනල්ලා තියෙනවා. ඒ සංශෝධනය තමයි විශේෂයෙන්ම අධිකරණ සේවක කොමිසමේ ඒ ශ්‍රේෂ්ඨ විනිශ්චයකරුවරුන් දෙන්නෙක් පත් කරන්න ඕන එක ජනාධිපතිතුමාට හිතවත් අය දෙන්නෙක් පත් කරන්න ඒ බලය ලබා ගන්න යනවා. ඒ තුල මොකද්ද වෙන්නේ? අධිකරණ සේවා කොමිසම තමයි අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචක අධිකරණයෙන් පහළ අධිකරණ වලට මිනිස්සුකරුවරු පත් කරන්නේ උසස් වීම් ලබා දෙන්නේ සේවා ස්ථාන මාරු කිරීම කරන්නේ ඒ හැම එකක්ම කරන්නේ අධිකරණ සේවා කොමිසම මගින්. එහෙමනම් ජනාධිපතිතුමාට හිතුමතේට ඒ කොමිසමට දෙන්නේ පත් කිරීම තුල ඒ අධිකරණ සේවා කොමිසම මගින් කරන සියලු දේවල් ජනාධිපතිතුමාගේ කැමැත්තට අනුව තමයි තීන්දුව වෙන්නේ. ඒකයි කිව්වේ අධිකරණයේ ස්වාධීනත්වයේ නැති වෙනවයි කියලා. එහෙමනම් අධිකරණයේ ස්වාධීනත්වය නැති කිරීම තුළ ජනාධිපති කුතුමා කොහොමද නීතිගරුක රටක් හදන්න යන්නේ? නීතිය ආධිපත්‍ය දින රටක් හදන්න යන්නේ? එක රටක එක නීතියක් හදන්න යන්නේ? එහෙම හදන්න බෑ. ගරු සභාපතිතුමනි ඒක තුල වෙන්නේ නීතිගරුක රටක් හදන එක නෙමෙයි අවනීතිය රජ කරන රටක් හදන්න යන්නේ. ජනාධිපතිතුමා හිතන දේ නීතිය බවට පත් වෙන රටක් හදන්නයි මේ යන්නේ කියන එක හොඳට මතක තියාගන්න ගරු සභාපතිතුමනි. ඒ හින්දා තමයි අපි කියන්නේ මේක නැවත වැඩ සංක්‍රමයකට නැවත ඒකාධිපති ගමනක් කරා නැවත තනි පුද්ගලයෙක් වටා සියලු බලතල කේන්ද්‍රව කරන 20 වැනි සංශෝධනයට විරුද්ධ අපි ඒකයි. එදා මහින්ද රාජපක්ෂ මහත්තුමා මේකට විරුද්ධ වුණෙත් ඒක හින්දා තමයි. නමුත් අද මම දන්නේ නැහැ එතුමා ඇයි මේකට පක්ෂ වෙන්නේ කියලා. එතුමා තමයි මේකේ මූල ආරම්භය. එතුමා තමයි මේ රටේ සියලු උද්ඝෝෂණ පටන් ගත්තේ. මේ විධායක ජනාධිපති ක්‍රමය මේ රටට සුදුසු නෑයි කියලා. නමුත් අද එතුමා අවසන් කරන්න ගරු අද එතුමා ඒකට පක්ෂ වෙන. ඒ හින්දා ගරු සභාපතිතුමනි ඉදිරි කාලයේදී මේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික සමාජ පරිහානියත් එක්ක මේ රටේ ජනතාවගේ නැගිටීම එනවා. ඒ අරගල එනවා. ඒ අරගල වලට මුහුණ දෙන්න ජනාධිපතිතුමාට ඕන ඒකාධිකාරී බලයක්. ඒ බලය අවශ්‍ය වෙන්නේ ඒ අරගල මර්ධනය කරන්න, ඒ ජනතාව මර්ධනය කරන්න. ඒ හින්දා මේ නැවත අපි ගමන් කරන්නේ ඒකාධිපති ගමනකට කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Veerasumana Veerasinghe, you have 8 minutes.
වමචුති මූලාසන අරූඪ ගරු මන්ත්‍රීතුමනි රටක මූලික නීතිය ලියා තබන ලියවිල්ල වෙන ව්‍යවස්ථාව අපේ රටේ දැන් අවුරුදු 42ක් අපි දැන් ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාව පැලස්තර 19ක් දාලා අවසානයි. තව පැය කිහිපයකින් අපි 20 වෙනි පැලස්තරෙත් දාන්න අපි කවුරු සූදානම් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෝකයකට අවශ්‍ය වෙන්නේ ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෝකයට අවශ්‍ය වෙන්නේ පරිපාලනයේ පහසුකම් සඳහා රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් රකින්න. ලිඛිත සහ අලිඛිත ව්‍යවස්ථාවන් ලෝකේ තියෙනවා. ලිවිච නැති ව්‍යවස්ථාවනොත් අපේ රටේ ව්‍යවස්ථාවට වඩා සාධනීය කාරණා ඉෂ්ට කරපු රටවල් ලෝකේ දකින්න තියෙනවා. නමුත් එදා කෝල්බුක් ව්‍යවස්ථාව, කැමරුන් ව්‍යවස්ථාව, ඩොනමර් ව්‍යවස්ථාව, සෝල්බර් ව්‍යවස්ථාව, 72 පළවෙනි ජනරජ ව්‍යවස්ථාව සහ අපි දැන් මේ ඉන්න 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බලනකොට මේ හැම දෙයක් තුළින්ම ප්‍රශ්න රාශියක් නිර්මාණය වුණා ඉතිහාසයේ පුරාවටම. ඒක නිසාවෙන් 78 ආණ්ඩුකම ව්‍යවස්ථාව අපි ගේනකොට කොහොමද උනේ මොකද උනේ තත්ත්වය? 78 ආණ්ඩුකම ව්‍යවස්ථාවට කලින් තිබුණේ 72 ජනරජ ව්‍යවස්ථාව. මෙතන ඉන්න අය 72 ජනරජ ව්‍යවස්ථාවට එදා ව්‍යවස්ථා දායක සභාවේ බුළු පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායක සභාව බාට පත් වෙලා ඒ ව්‍යවස්ථා දායක සභාවේ මන්ත්‍රීවරුන් විදිහට හිටපු වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමත් එදා 72 ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයන් එදා කොළඹ මහනගර සභාවේ ශාලාවට සති ගණන් මාස ගණන් රැස් වෙලා දීර්ඝ සාකච්ඡාව සංවාදයකින් පස්සේ තමයි 72 පළවෙනි ජනරජ ව්‍යවස්ථාව ගේන්නේ. ඒක තුළින් තමයි ලංකාවට නිදහස හම්බ වෙන්නේ. සාධනීය කාරණා රාශියක් ඒ තුළ ක්‍රියාත්මක වෙනවා. ඒක තුළින් තමයි මැතිවරණයෙන් 77 අලුත් ආණ්ඩුවක් එනවා. 6/5 බලයක් හිම වෙනවා සරල බහුතර ක්‍රමය තුළ. 6/5 බලයක් ගත්ත ජයා ජයවර්ධන මහත්තයා එක්සත් ජාතිපක්ෂ නායකයා අද මේ එක්සත් ජාතිපක්ෂය අය මේ කිඹුල් කඳුළු හේලනවා ප්‍රජාතන්ත්‍රවාදය අරක මේක ව්‍යවස්ථාව මේක කලබලයේ කඩිමුඩිය මොකටද අරකද මේකද කියලා. හැබැයි 77 ව්‍යවස්ථාව කොහොමද ගෙනාවේ? 6/5 බලයක් යාලට ආවට පස්සේ යාල පැය 24 තුළ එදා හිටි අගමැතිවරයා විධායක ජනාධිපතිවරයා බවට පත් කරා. පැය 24යි හදිසි පනතක් විදිහට යෝජනාවක් විදිහට ගෙනල්ලා 72 ජනරජ ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනයේ විදිහට. ඊට පස්සේ ආයෙත් අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන්න හදනවා ජයා ජයවර්ධන මහත්තයාගේ මල්ලිපත් කරනවා එන්.එස්. ජයවර්ධන මහත්තයා. කාගෙන්වත් ඇහුවේ නැහැ. එංගලන්තේ ව්‍යවස්ථාව, ෆ්‍රාන්සේ ව්‍යවස්ථාව, ඇමරිකානු ව්‍යවස්ථාවේ තියෙන ඒ ව්‍යවස්ථා තුනේ තියෙන කාරණා එකතු කරලා විධායක ජනාධිපති ධුරයක් නිර්මාණය කරනවා. පාර්ලිමේන්තුවේ දවස් 3යි කතා කරන්න දුන්නේ හදිසි බණදක් විතර ගෙනල්ලා 78 ආණ්ඩුකම ව්‍යවස්ථාව සම්මත කරනවා. කිසිම කතිකාවක් ජනතා කතිකාවක් වෙන්නේ නැහැ. ඒ 78 ආණ්ඩුක ව්‍යවස්ථාවේ දැන් 20 වතාවක් සංශෝධනය වෙලා මේ 20 වතාවක් ඇත්ත සංශෝධන වල ඇතම් සංශෝධන දැන් මේ 20 වෙනි සංශෝධන ගැන පොඩි තරම් පුළුල් සාකච්ඡාව සමාජය අත උනාද? මේ ගැසට් පත්‍රෙ නිකුත් වෙච්ච දවසේ ඉඳලා කරු කතානායකතුමා මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු දවසේ ඉඳලා මේ කතා කරන වෙන මොහොතනකම් පුළුල් සංවාදයක් ගොඩනැගුණා. හැබැයි පහුගිය කාලේ මේ ප්‍රජාන්ත්‍රවාදයේ මහා උස්තාරල වෙච්ච එක්සත් ජාතික පක්ෂය අද ටෙලිෆෝන් එකේ කියන්නේ එක කාසිය දෙපැත්ත එදා එක්සත් ජාතික පක්ෂය ගෙනාව ඇතම් ව්‍යවස්ථා සංශෝධන මොනවද? දෙවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ කලවානේ මන්ත්‍රීවරයා විදියට සරත් මුත්තුරේගම් මැතිතුමා නඩුවකින් දිනල එනකොට ඒකට පහිටපු මන්ත්‍රීවරයා පත් කරන්න බහුමන්ත්‍රී කොට්ටාසය බහට පත් කරනවා. හතරවෙනි සංශෝධනය එනවා මැතිවරණේ කල්දාන නොනගමට 1982 ගේන ජනමත විචාරණයක් සංශෝධනයක් විදියට ප්‍රජාන්ත්‍රවාදයේ මේ. හයවෙනි සංශෝධනය ගේනවා එදා පාර්ලිමේන්තුවේ දේවදාරික සම්දානේ මන්ත්‍රීවරු මන්ත්‍රීකම් වලින් ඉවත් කරන්න 83 30 අවුරුදු සාබලත් යුද්ධයේ ආරම්භයේ ප්‍රධාන කාරණාවක් බවට ඒක පත් වෙනවා. එහෙම ව්‍යවස්ථා සංශෝධනය එදාගෙන ආවා. 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගේනවා මම පක්ෂයක් ඉඳලා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 13 වෙනි පක්ෂ සංශෝධන එකඟයි. එදා පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඩියු ගුණසේකර එදා කලවානේ මන්ත්‍රීවරයා ඒකට පක්ෂව ඡන්ද දුන්නා. හැබැයි 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ කොහමද? අඩුම ගානේ කැබිනට් මණ්ඩලයේවත් එකඟතාවය තුල නෙවෙයි. රට වහලා ඇඳි නීතිය දාලා රට විනාශයකට ගෙනihලා තමයි 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ. මේ සංශෝධන 20ෙන් 16ක්ම UMP 17 අවුරුදු පාලන ශාලාව තුල ගෙනාවේ. ඊට පස්සේ ගෙනාව සංශෝධන මොනවද? ඊට පස්සේ 17 වෙනි ආණ්ඩුකම වම එතන වෙලාව අපිට ඉතාම සීමිත වෙලාව නිසා මේවා කියන්න වෙලාවක් නැහැ. 17 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන එනකොට ඒක ගෙනාවේ මොකද්ද? ප්‍රජාන්ත්‍රවාදී වෙනුවෙන්ද? නෑ, චන්ද්‍රිකා බණ්ඩාරනායක තුමාගේ ජනාධිපති මේකේ තියෙන බලය රනිල් වික්‍රමසිංහ මහත්තයර ගන්න සාධනීය කාරණා ගණනාවක් ඒක තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා කියන අරව මේව ගාඩනාවක් තියෙනවා. හැබැයි ඇත්ත යුක්ත මොකද්ද? එදා ජනතා විමුක්ති පෙරමුණත් ඒකට හවුල් වුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ තමයි ඒකට උත්තර කරේ. 17 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ටික කාලයක් ක්‍රියාත්මක වුණේ. ඊට පස්සේ 17 ඉවත් කරන්න ඕන ගමන 18 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒකත් පුළුල් සංවාදයක් ඇති වුණා. ඒ සංශෝධන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය දා ඡන්ද දුන්නා. හැබැයි පස්සේ අපි ඒක වැරද්දක් කියලා කාරණාව පිළිගත්තයි කියන කාරණා මේ සභාවේ නැවතත් මතක් කරනවා. අපේ ආණ්ඩුව ගොඩක් කල් යන තිබිච්ච ආණ්ඩුව සමහර විට මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමා විධායක අගමැතිවරයා විදිහට 2015 ඉඳලත් ඉන්න තිබුණා. අපි ඒ තීන්දු ටිකක් කල්පනා කරලා කරානම් අපේ පක්ෂයේ ස්ථාවරය අදහස ඒක. කොහොම නමුත් එදා ඒක වැරද්දක් වුණා. 18 වෙනි සංශෝධනය ගෙනාව 17 වහන්න. ඊට පස්සේ පහුගිය යහපාල ආණ්ඩුව කාලේ 17 වහන්න 19 ගෙනාවා. දැන් අපි 19 වහන්න 20 ගේනවා. අපි ගෞරවයෙන් ඉල්ලනවා 20 වහන්න 21ක් ගේන්න තියන්න එපා. අපේ ගෞරවනීය ඉල්ලීම ආයෙත් අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ආයෙත් මිනිසුන්ට ගැලපෙන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සඳහා තවබ මූලික පියවර ඉස්සරහට යන්න ඕනේ කියන කාරණාව. ඒක නිසා මේ 19 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් අතිවෙච්ච අරුබුද මොනවද? අරුබුද රාශියක්. දැන් මේ කතා කරන මොහොතේ පාසු කොමිසම මෙතන මට අහුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මෙතන හිටපු ජනාධිපතිතුමා නැතයි කියලා. මම හිතන්නේ දැනුත් එතුමාස් කොමිසමේ මේ කොමිසමේ ඇතම් සාක්ෂි දෙන නායකයන් නිලධාරීන් එහේ සාක්ෂි දෙන දියා අහනකොට මේ රට මෙහෙම ඉතුරු වෙච්ච ලොකු දෙයක්. අපේ රට මේ පහුගිය කාලේ මෙච්චරවත් ඉතුරු වෙච්ච ලොකු දෙයක් පාස්ක කොමිසමේ සාක්ෂි දෙහ අහනකොට. ඒක නිසා මහා දවන්ත ඛේදවාචක නිර්මාණය කරා පහුගිය 19 ව්‍යවස්ථාවේ විධායකයත් ව්‍යවස්ථා දායකයත් පටලැවිල්ලක් නිර්මාණය කළා. ඒකට කථානායක ධූරියත් ඇතුල් කරගෙන තුන් පුද්ගල කටඩනායමක් ඔලුගැටේ ඔලු තුනේ බූරු වගේ තමයි මේ රට පාලනය කරේ. ඒක විනාශය තමයි ආර්ථික දේශපාලන සමාජ පරිහානිය. මේ හැම දෙයකටම 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඇතම් කාරණා බලපෑවා. ඒක නිසා 20 වෙනි සංශෝධනයක් අවශ්‍යයි. 20 වෙනි සංශෝධනයේ කාරණා ගණනාව මෙතන කතා වෙච්ච නිසා මගේ වෙලාව ඉතුරු කර ගන්න මම කියන්න යන්නේ නැහැ. කාරණා ගණනාවක් මේ ගෙනාවු 20 වෙනි සංශෝධනය එහෙම්ම ආවනම් මේ කතා කරන මට ඒකට පක්ෂ දන් දෙන්න ඉඩකට අමාරුයි. හැබැයි මේ ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා ආණ්ඩුව ඒ 20 වෙනි සංශෝධනයේ ජනතාවගෙන් ඉදිරිපත් වෙච්ච සියලුම සංශෝධන පාහේ පිළිගත්ත ජනතාවාදී සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ කියපු කාරණා පිළිගත්ත නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ ශ්‍රේෂ්ඨාධික ඉදිරිපත් වෙච්ච කාරණා පිළිගත්ත ඒ වගේම කැබිනට් මණ්ඩලයේ අලුත් සංශෝධන ගණනාව ජනතාවාදී සංශෝධන ගණනාවක් මෙතන කියවුනේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සාවියාජන කරන විනිසුරු කරුණුපත් වැඩි කරලා නීතිය ශක්තිමත් කරන්නත් තවත් කාරණා ගණනාවකුත් මේ සංශෝධන වල ඇතුළත් වෙලා තියෙනවා. අවසාන වශයෙන් ගරු මුලාසන අරුණ මන්තුමනි මේ කාරණාවත් කියලා මගේ කතාව අවසන් කරනවා. හැබැයි එක සංශෝධනයක් අපිට අවසන් කරන්න බැරි වුණා දිත්තපුරවැසිභාවයේ සම්බන්ධව. දිත්තපුරවැසිභාවය මහා ප්‍රශ්නයක් නිර්මාණය වෙච්ච කාරණාවක්. ඒ නිසා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ විදියටත් මානි මගේ මතවාදයත් විදියටත් මේක තවමත් අර්බුදකාරී තත්ත්වයක්. තව තවත් හිතන්න ඕන කාරණාවක් දිත්තපුරවැසිභාවයේ සම්බන්ධව. ඇතම් රටවල් වල තියෙන දියුරුම් දිහා බලනකොට ඒ රටක පුරවැසියෙක් දිත්තපුරවැසියෙක්ද මේ රටේ ක්‍රියාත්මක වුණොතින්
ඡේදනයේ
තත්ත්වයක් වෙනවා. අවසාන වශයෙන් අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඉතාමත් ඉහළ දෙය කියලා අද ලෝකෙ පිළිගන්න කාරණාව. ඒක නිසා ජනතා පරමාධිපත්‍ය පාර්ලිමේන්තුවට හිමි වෙන පාර්ලිමේන්තුව තුළ මේ රටේ සියලු කාරණා තීන්දුව වෙන එක පුද්ගලයෙක් වටා බලයේ කේන්ද්‍ර නොවේ. මෙතන 225යි ඒ ගණන් ඉලව විහා මෙහා වෙන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුව තුළ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් නිර්මාණය වෙනවා නම් ඒක තමයි හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයක් බවට පත් වෙන්නේ. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් ගෙනල්ලා ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම වෙන්න කියන කාරණාවත් මේ මොහොතේ සිහිපත් කරමින් පත් කරපු ප්‍රමේස් සිල්වා මැතිතුමාගේ කමිටුව තවත් ශක්තිමත්ව ඉස්සරහට ගෙන යන්නේ කෙඳුම්පත ඉක්මනින් ගේන්න ඒ වෙනුවෙන් දේශපාලන ක්‍රියාකාරකම් දේශපාලන මැදිහත් වීම වෙන කුළුල් සංවාදයක් ගොඩනගලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දකින සිහිනය අවුරුදු 42 එදා 1978 මේ ව්‍යවස්ථාව ගෙනාපු වෙලාව ඉඳලා තිබිච්ච ජනතා විරෝධයට උත්තර දෙන්න මේ කාරණා මැදිහත් වෙන කියන කාරණා සිහිපත් කරමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වෙච්ච වෙන ප්‍රවේශයත් මේ විශ්ව සම්මත වෙන අද දවසේම ආරම්භ කරන්න කියන කාරණාව සිහිපත් කරමින් මට ලබා දීපු වෙලාව සම්බන්ධ ස්තුති වන්තෙමින් මාන්නේ බොහොමත්ම ස්තුති.
Thank you honorable Chandima Veerakkodi, you have 8 minutes.
මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මුලාසන උඩ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමින් අපි පහුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් උනේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් උනේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළා මේ රට සංවර්ධනය වේගවත්ව කිරීම සඳහා අවශ්‍ය කරන බලය ලබා දෙන්න කියලා. ඒ සඳහා පැහැදිලි ජනවරමක් අපට ලැබුණා. ඒ ජනවරමට අනුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය අද අපේ රජයට තියෙනවා. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන වැඩපිළිවෙලට කැප වෙලා ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය වෙන්නේ කාලීනව රටේ අවශ්‍යතාවයන් ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරලීම සඳහා අවශ්‍ය කරන නීතිමය රාමුව පද්ධතිය වැඩපිළිවෙල වෙනුවෙන් අවශ්‍ය කරන ආකාරයට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. අපි ඉතිහාසය දිහා බලනකොට 2500 ගණනකට එහා ඉතිහාසයේ අපේ රටේ රාජ්‍ය ආණ්ඩු හිටිය තිබුණා. රජවරු මේ රට පාලනය කරා. දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී වන ශ්‍රී ලංකාවට 1931 ඉඳලා විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හඳුන්වා දුන්නා. සෝල්බරි කොමරුන් වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් හඳුන්වලා දුන්නා. 1972 අපේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් මේ රට ස්වාධීන රටක් බවට පත් කර ගැනීමට එදා අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවත් එක්ක මේ රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මිනිස්සු නිර්මාණය වෙයි කියලා බලාපොරොත්තු වුණත් 1978 සිද්ධ වුණේ ජයජවදන ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඉටු කරගෙන එතුමාගේ දේශපාලන ශක්තිය වර්ධනය කිරීම සඳහා වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හයෙන් පහක ජනබලයක් අරගෙන එතුමා ගෙනිච්ච එතුමා වෙනුවෙන් මම නැවත කියන්නේ නැහැ අපේ මන්ත්‍රීතුමා කිව්වා ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙච්ච හේතු සහ අවස්ථා හැම විටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වුණේ පෞද්ගලික හේතුවක් මත එදා බණ්ඩාරනායක මැතිණිය දේශපාලනයෙන් ගෙදර තියන්න නීති සකස් කරපු පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය හැම විටම ක්‍රියාත්මක වුණේ ඒ අරමුණු මතේ 19 වන සංශෝධනය මේ රටට ඉදිරිපත් කරන කොටත් අරමුණ තිබුණේ ප්‍රධාන අරමුණ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කමට ඉදිරිපත් වෙන එක වළක්වන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තව වරක් ඉල්ලන්න ඉඩ නොදෙන එකට පාර කපන්න මේ වගේ අරමුණු එක්ක තමයි බොහෝ සංශෝධන සිද්ධ වුණේ ඒ සංශෝධන පරාජය කරන්නට එදා බණ්ඩාරනායක මැතිණියේ කාලේ අපි ඒ උගුලට අහු වුණාට අපට හැකියාව ලැබුණා ඒ උපක්‍රමවලට අහු වෙන්නේ නැතුව ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා නැවත බලය ලබා ගන්න. නමුත් ඒකෙන් රට වෙනුවෙන් විශාල වෙනසක් ඇති වුණා කියලා කියන 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් මහලා තිබිච්ච කෝට් එකක්. ඒ ක්‍රමයට අනුව පාලනය කිරීමේ ප්‍රධානම ස්ථානය තමයි ව්‍යවස්ථාදායක සභාව. ඒ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක කරන්න පුළුවන් උනේ එතුමාට පමණයි. මොකද එහි බහුතරය තියෙන්නේ එදා 2015 අපට එරෙහිව එකතු වෙච්ච බලවේග සියල්ලම එකතු වුණාම එක් පුද්ගලයෙක් ඇරෙන්න අනිත් සියලු දෙනා ඔහුගේ විධානයට නතු වෙච්ච උදවිය. ඒ විතරක් නෙමෙයි අලුත් වචනයක් ගෙනාවා නිර්දේශපාලනය කියලා සිවිල් සමාජයෙන් නියෝජිතයෝ කියලා ප්‍රජාතන්ත්‍රවාදයට ගහපු අතුල් පහරක් නෙමෙයි මරු පහරක් හැටියට මම මේක දකින්නේ. අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන උදවිය හැටියට රජයක් වැරදි විදියට කටයුතු කරෝතින් අවුරුදු 5ක් අවසන් වෙනකොට ඒ අය ගෙදර යවන්න මිනිසුන්ට අවස්ථාව තියෙනවා. 2015 අපිට ඒක වුණා. 2020 රනිල් වික්‍රමසිංහ මහත්තයාට සදහටම ගෙදර යන්න සිද්ධ වුණා. හැබැයි සිවිල් නිර්දේශපාලනික සිවිල් පුරවැසියෝ කියලා
you have another 2 more minutes.
දත්ත උදවියට මොකුත් උනේ නැහැ. අද නිර්දේශපාලනික කියලා එදා පත් කරේ කවුද? ශිබ්ලි ආසීස් මැතිතුමා, එක්සත් ජාතික පක්ෂ නීතිඥ සංගමේ සභාපතිතුමා පත් කරා. අද වෙනකොටත් විවෘතව දේශපාලනය කරපු, ප්‍රසිද්ධියේ දේශපාලනය කරපු, අපට ඡන්දේ දෙන්න එපා කියපු ජාවර් ජුසුෆ් හූල් මේ උදවිය ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් ගිහිල්ලා තියෙනවා. ස්වාධීනයයි කියන කමිෂන් සභාවලින් එළියට යවා ගන්න බැරි වෙලා තියෙනවා. රටක මිනිස්සු බලාපොරොත්තු වෙන ඒ වැඩ කොටස ඉටු කරන්නට අවශ්‍ය කරන తాවකාලික විසඳුමක් හැටියට තමයි 19 මේ 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි ගෙනල්ලා තියෙන්නේ. ඒ සඳහා සහයෝගය දෙන්නේ අපේ රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වෙච්ච ශ්‍රී ලාංකික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සියලු ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් අපේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් හැකියාව තියෙන අංග සම්පූර්ණ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව පිළිගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා තමයි එදා අද මේ අපි ඉදිරිපත් කරපු කෙටුම් පදත් එක සංසන්දනය කරනකොට ඒ පිළිබඳ තිබිච්ච විවිධ මත ගැටුම් අපිට තිබිච්ච කුකුස සම්බන්ධව නායකත්වයේ දැනුවත් කරාම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව එහුම්කන් දීලා ඒ සියලු දේ වෙනස් කරන්නට කටයුතු වරන් තියෙනවා. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය අදත් බොහෝ දුර කතා වෙනවා. හැබැයි ද්විත්ව පුරවැසිභාවය ඉදිරිපත් කරේ කුමන කාරණයක් සම්බන්ධවද? එදා ඇමරිකා එක්සත් ජනපදයේ 1947 ජනාධිපතිවරයාගේ කාලය දෙවරක් තෙවරකට සීමා කරන්නට 22 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධන යගෙනකොට ඒ සංශෝධනයේම සඳහන් කරා just give me 1 minute 2 minutes ඒ ඉන්නම ජනාධිපතිවරයාට අදාළ වෙන්නේ නැහැ කියලා ඒ ගෙන එන restriction එක තහනම නීතිය. ඇයි එදා එහෙනම් කරන්න තිබුණා? ඒ වන විට ලංකාවේ ඉන්න ද්විත්ව පුරවැසියන්ට අවස්ථාව දීලා ඉන් අලුතෙන් එකතු වෙන අයට අවස්ථාවක් නොදෙන ආකාරයට නීති සකස් කරන්න තිබුණා. එහෙම නොකරේ දේශපාලන වශයෙන් පලිගන්න. අද කෙසේ වෙතත් අපි ඉදිරි පාර්ලිමේන්තු කාලය තුලදී රොමේෂ් ඩිසිල්වා මැතිතුමාගේ නායකත්වයෙන් එපීටෝපු කමිටුව තුලින් රටට ගැලපෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නුදුරු අනාගතයේදීම බිහිවන බවට අපි පිළිගන්න නිසා තව බොහෝ දේවල් කතා කරන්න තිබුණත් මේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් මේ රටට ඇතිවෙච්ච විපත අහේනිය ඇතිවිය හැකිව තිබිච්ච භයානක තත්ත්වයන් පිළිබඳව කතා කරන්නට කාලය සීමා කරපු නිසා ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාවක් නැති බැවින් මම නිහඬ වෙමින් ඔබට